සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්
අත කෝ ආයස්මතෝ අනුරුද්ධස් රහෝ ගතස් පතිසල්ලීනස් එවං චේතසෝ පරිවිතක් කෝ උදපාදි පවිවිත්තස්සායං ධම්මෝ නායං ධම්මෝ සංඝනිකාරාමස්සාති
සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම් වෙන්නේ අද දවසේ අපි සුපුරුදු මාතෘකා ධර්මය මාතෘකාව හැටියට යදාගත්තේ අනුරුද්ධ සූත්‍රයේ මහා පුරුෂ විතර්ක අතරින් තුන්වැනි මහා පුරුෂ විතර්කය පිළිබඳව කරගෙන යන දේශනා පෙළෙහි තවත් ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට චිත්ත විවේකය ඇති කර ගැනීම සඳහා නීවරණ ධර්ම දුරු කළ යුතු බව සිහිපත් කරමින් ඒ නීවරණ ධර්ම එකින් එක පැහැදිලි කරමින් ඒවා දුරු කරගන්නට භාවිතා කළ හැකි ක්‍රමෝපායන් පිළිබඳවයි අපි පහුගිය දේශනාවලදී පැහැදිලි කරන්නට යෙදුනේ. කාමච්ඡන්දේ නීවරණය පිළිබඳව දේශනාවන් නිම කරලා ව්‍යාපාදය දුරු කිරීම පිළිබඳව දේශනාවන් ආරම්භ කළා. එහි ව්‍යාපාදය කියලා කියන්නේ කුමක්ද? එය ඇතිවෙන විවිධ අවස්ථා පිළිබඳව පැහැදිලි කරලා අපි පසුගිය ධර්මදේශනාවෙහිදී පැහැදිලි කරන්නට යෙදුනේ ඒ ව්‍යාපාදේ දුරු කරගන්නට උපකාර වෙන කරුණු හයක් තියෙනවා. ඒ කාරණාවල මූලික කාරණා අපි පුරුදු පුහුණු කරන්නේ කොහොමද කියන බව. ව්‍යාපාදේ දුරු කරන්නට උදව් වෙන කරුණු වශයෙන් දැක්වේහි මෙත්තා නිමිත්ත ග්‍රහණය කර ගැනීම, එහෙම නැත්නම් ඉගෙන ගැනීම, ඊළඟට මෙත්තා භාවනාවෙහි යෙදීම, තමන් කර්මය ස්වකීය කොට පවතිනවායි කියන බව සිතීම, ඒ වගේම තමනුත් අනුනුත් මේ ලෝකයේ සියල්ලම හේතු ප්‍රත්‍ය වශයෙන් පවතිනවායි කියන බව ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂා කිරීම, ඊළඟට කල්යාණ මිත්‍රයින් ඇති බව සත්‍ප්‍රාය කතාවන්හි නිරත වීම කියන මේ කාරණා හය අපට ද්වේෂය දුරු කිරීමෙහිලා මහෝපකාරී වෙන බව ධර්මයේහි සඳහන් වෙනවා. මෙහි පළමුණ කාරණා දෙක එකට අරගෙන අපි පසුගිය ධර්ම දේශනාවෙහිදී කතා බහ කළා. මෙත්තා භාවනාව සිද්ධ කරන්නට මෛත්‍රිය කියලා කියන්නේ මොකක්ද කියලා හඳුනගන්නට ඕන. එනිසා මෙහි පළමුවෙනි කාරණේ හැටියට දක්වන්නේ මෙත්තා නිමිත්තස්ස උග්ගහෝ, මෛත්‍රී නිමිත්ත උගෙනීම, එහෙම නැත්නම් හරියට හඳුනාගෙන මනසින් ග්‍රහණය කිරීම. එතකොට මෛත්‍රී නිමිත්ත කියලා කියන්නේ මොකක්ද කියන බවයි අපි පසුගිය දේශනාවේ පැහැදිලි කරමින් හිටියේ. ද්වේෂය පිළිබඳව නිමිති හඳුනා ගැනීමදී ඒ ද්වේෂයට අදාළ වුණු පුද්ගලයා, ඒ ද්වේෂයට අදාළ වුණු සිදුවීම, ඒ වගේම ඒ ද්වේෂයට අදාළ වුණු වචන, ඒ අවස්ථාව, ඒ වගේම ඒ ද්වේෂයේ ඇති වුණු මනෝභාවය, මේ හැම එකක්ම යලි යලි ද්වේෂයේ ඇති වෙන්නට නිමිති වෙනවයි කියන බව පැහැදිලි කරමින්, ඒ ආකාරයෙන් අපි මෙත්තා නිමිත්ත හඳුනගන්නේ කොහොමද කියන බව අපි යම් තරමකට පැහැදිලි කරලා දුන්නා. මෛත්‍රිය පුරුදු පුහුණු කරන්නට නම් ඒ මෛත්‍රිය ඇති කරන නිමිති අපි හඳුනා ගන්නට ඕන. ඒ පිළිබඳව අපි කරුණු දෙකක් සිහිපත් කළා. උපක්‍රම දෙකක් අපිට භාවිතා කරන්නට පුළුවන්. එක උපක්‍රමයක් තමයි යම්කිසි කෙනෙකුට ඒ මෙත්තාව පිළිබඳව මූලික අදහසක් සංකල්පයක් ඇති කරගෙන ඒ මෙත්තාව කියන්නේ මොකක්ද කියලා දිගින් දිගට උපකල්පනය කරමින් තමන්ගේ මනෝභාවයන් පිළිබඳව විමසිලිමත් වෙමින් ඒ තමන් හඟින හිතන අසන ගුණාංග මේ මනෝභාවයේහි පවතිනවාද කියලා යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා බලමින් සංශෝධනය කරගන්නට උත්සාහ කරනවා නම් අපට මෛත්‍රිය ටිකෙන් ටික දියුණු කරගන්නට පුළුවන් වෙනවයි කියන බව අපි සිහිපත් කළා. ඒ වගේම දෙවනි කාරණේ හැටියට අපි දැක්ුවේ මින් පෙර මෙත්තාව ඇති වුණු අවස්ථාවක් පිළිබඳව සිහිපත් කරලා ඒ මනෝභාවය අවදි කරලා එහි තියෙන අඩුලුහුඩුකම් සකස් කරලා පූර්ණත්වයට පමුණවා ගැනීම. දැන් මේ පළවෙනි කාරණේ පිළිබඳව අපි යලිත් අවධානය යොමු කළොත් අපි කොයි විදිහටද යම්කිසි මනෝභාවයක් පිළිබඳව උපකල්පනයක් ඇති කරගනිමින් එය යලි යලි වර්ධනය කරගන්නේ, සංශෝධනය කරගන්න. අපි මීට පෙර දිනෙහි සිහිපත් කළා මේක හරියට රේඩියෝක එහෙම නැත්නම් ගුවන්විදුලි නාලිකාවක් හරියටම හඳුනා ගන්නට අපි ඒකේ මීටරේ කරකවන්නා වගේ පොඩ්ඩක් එහාට වෙනකොට වෙනින් මීටරයක් අහුවෙනවා, පොඩ්ඩක් මෙහාට වෙනකොට වෙනින් මීටරයක් අහුවෙනවා. ඒ පැත්තට මේ පැත්තට කොයි පැත්තට වැඩි වුණත් අපට අවශ්‍ය තැන අපට අවශ්‍ය මීටරේ නෙමෙයි, නාලිකාව නෙමෙයි අපට අහන්නට ලැබෙන්නේ. ඉතින් මේක යලි යලි උත්සාහ කරනකොට ඒ පැත්තට මේ පැත්තට පොඩ පොඩ කරකවමින් තා ප්‍රවේශමින් අදාළ තැනට යොමු වෙනකොට ඔන්න අපට අවශ්‍ය නාලිකාවෙහි තොරතුරු අපට පැහැදිලිව ඇහෙන්නට පටන් ගන්නවා. එතකොට මිනිස්සු කියනවා දැන් හරියටම මීටරේ අහු වුණා. දැන් හරියටම ඒ නියමිත තැනට මීටරේ කැරකුණයි කියලා කියනවා. අන්න ඒ වගේ අපේ මනෝභාවයන් නිසි තැනට ගන්න මූලික වශයෙන් උත්සාහ කරද්දී හැමතිස්සෙම එතනින් එක්ක ගිලිහි පහළට ඇදගෙන වැටෙනවා. එහෙම නැත්නම් ඒ සීමා අභිභව එක්තරා ඒ පසුකොටගෙන ගිය වෙනත් තැනක පිහිටනවා. එතකොට යම් කිසිවක් පසු කරගෙන ගියත් ඒ නියමිත තැන නෙමෙයි. ඒ යම් කිසිවකට අවම මට්ටමේ තිබුණත් නියමිත තැන නෙමෙයි. අපි මීට පෙරත් ධර්ම දේශනාවල්දී පැහැදිලි කරලා තියෙනවා. හොඳ කියලා කියන්නේ, නිවැරදි දේ කියලා කියන්නේ, යහපත කියලා කියන්නේ, මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අඩුත් නෙමෙයි වැඩිත් නෙමෙයි. යමක් අඩු වුණත් එතන නිවැරදි තත්ත්වේ නෙමෙයි, හොඳ නෙමෙයි. යමක් වැඩි වුණත් ඒක නිවැරදි தත්ත්වය හොඳ කියලා අපට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා යම්කිසි මනෝභාවයක් අපි තේරුම් බේරුම් කරගනිද්දී ඒ අවශේෂ මනෝභාවයන්ගෙන් ව්‍යාකූල නොවුණු පිරිසිදු මානසික ස්වභාවය මොකක්ද? ඒ පිරිසිදුම චෛතසික ධර්මය මොකක්ද? එහි පවතින ගුණාංග මොනවාද කියලා තේරුම් ගන්න අපට කාලයක් උත්සාහ කරන්න වෙනවා, වෙහෙස මහන්සි වෙන්න වෙනවා. එතෙ මේ පිළිබඳව අපට හැම මොහොතකම ක්‍රියාත්මක වෙන්නට නොහැකි වුණත් අපට ඉඩකඩ තියෙන හැම වෙලාවකම අපට මේ පිළිබඳව සිහිපත් වෙන, මේ පිළිබඳව උනන්දු වෙන හැම මොහොතකම අපි ටිකෙන් ටික මේ පිළිබඳව වීර්ය කළොත් අපට කලක් යද්දී යම් ප්‍රමාණයකින් තේරුම් බේරුම් කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ සඳහා අපි මූලික වශයෙන් හිතලා කල්පනා කරලා බලන්නට ඕන. මේ සුවපත් වේවා කියලා කියන්නේ, ඒ සුවපත් බව කියන්නේ මොකක්ද? ඇත්තටම කෙනෙක් සුවපත් වෙන්නේ කොහොමද? කෙනෙක් සුවපත් නොවෙන්නේ කොහොමද? එතකොට එහෙම කල්පනා කරනකොට අපට පැහැදිලිව තේරෙනවා මේ ද්වේෂය විතරක් නෙමෙයි මෙත්තාවට බාධා වෙන්නේ. දැන් ප්‍රධාන වශයෙන් අපි හඳුනාගන්නේ මෛත්‍රියට ද්වේෂය ප්‍රතිවිරුද්ධයි කියලා. ද්වේෂයට මෛත්‍රිය ප්‍රතිවිරුද්ධයි කියලා. එතකොට ඒක ප්‍රධාන කාරණේ දැක්වීම වශයෙන් නිවැරදි. නමුත් අපි හිතමු පුද්ගලයෙකුගේ මනසෙහි රාගය මතුණා කියලා, රාගය මතුණු අවස්ථාවටත් එතන මෙත්තාව පවත්වන්න විදිහක් නැහැ. ඊළඟට පසුතැවීම ඇති වුණොත් ඒත් මෛත්‍රිය ඇති කරන්න විදිහක් නැහැ. උදාසීන බව ඇති වුණොත් ඒත් මෛත්‍රිය ඇති කරන්න විදිහක් නැහැ. එහෙමනම් ඔය විදිහෙන් එකින් එක කල්පනා කරලා බලනකොට මෙත්තාව කියන ඒ යහපත් වූ මනෝභාවයේ ගොඩනගන්නට ප්‍රධාන වශයෙන් ද්වේෂය බාධකයක් වෙනවා. රාගය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මුලාව, උදාසීන බව, මසුරුකම, ඊර්ෂ්‍යාව, මමත්වය, මාන්නය, මේ ආදී හැම මනෝභාවයක්ම අර මෛත්‍රී සහගත මනෝභාවය අවදි කරන්නට බාධාවක් වෙනවා. කුමක් නිසාද? ඒ හැම මනෝභාවයකින්ම, හැම අකුසල පාප ධර්මයකින්ම, හැම ක්ලේශ ධර්මයකින්ම අපේ මනසෙහි පවතින සුවපත් බව නැති වෙලා යනවා. එතකොට පුද්ගලයෙක් මානසිකව සුවපත්ුනේ නැතිනම් ඒ පුද්ගලයාට කායික වශයෙන් කොයිතරම් සැප සම්පත් තිබුණා වුණත් ඔහු සුවපත් පුද්ගලයෙක් කියලා හඟින්නට පුළුවන් කමක් නැහැ. ඒතර පුද්ගලයෙකුට භෞතික වශයෙන් සැප සම්පත් ලැබීම ආදිය යම් ප්‍රමාණයකින් සුවයක් ජනිත කරන්න පුළුවන්. නමුත් ඒ භෞතික වශයෙන් සැප සම්පත් මහමෙරක් උසට තිබුණා වුණත් ඒතරත්තාගේ මනස සුවපත් වෙන්නේ නැතිනම්, යහපත් තැනකට එන්නේ නැතිනම්, අර කෙලස් ධර්මවලින් නිරන්තරයෙන් ආකූල ව්‍යාකූල වෙලා නම් පවතින්නේ, ඒ තැනැත්තා හැබෑවට සුවපත් වෙනවයි කියලා හඟින්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුද්ගලයෙකුට මේ භෞතික සම්පත් ඇසුරු කරමින් තෘෂ්ණාමූලිකව ලබන සාමිස සුවයක් යම් ප්‍රමාණයකින් පවතිනවා. නමුත් ඒ සාමිස සුවය යම්කිසි දාහයක් වික්ෂිප්ත බවක් කැළඹීමකින් යුක්තයි. මේවා අපි මුල් ධර්මදේශනාවලදී පැහැදිලි කළා. ඒ වික්ෂිප්ත බව 10 ඒ සාමිස සුවය තුල පවතින නිසා එතන පූර්ණ වශයෙන් පුද්ගලයා සුවපත් වෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අර දැවීමත් එක්කලා ඇතිවෙන, අර කැසීමත් එක්කලා, වේදනාවත් එක්කලා ඇතිවෙන සුවයක් එතන තියෙන නිසා. එතකොට නිරාමිස සුවයයි කියන තැනට යනකොට ඒ භෞතික සම්පත් සමග තෘෂ්ණාවෙන් බැඳුණු ගතියෙන් නිදහස්සුණු යම්කිසි නිවුණු බවක්, සැනසුණු බවක්, සිසිල්ලුණු බවක් ඒ නිරාමිස සුවේහි පවතිනවා. ඉතින් ඒ නිසා ද්වේෂය පමණක් නෙවෙයි, අවශේෂ හැම ක්ලේශ ධර්මයකින්ම මේ නිවුණු, සැනසුණු, සිසිල්ලුණු ගතිය මනසෙහි බැහැර කරන්නට, ඒ தත්ත්වය අහෝසි කරන්නට, ඒ தත්ත්වයට බාධා කරන්නට ඒ අවශේෂ ක්ලේශ ධර්මේනොත් හේතුවක් වෙනවා. ඒ නිසා මෙත්තා මනෝභාවය හඳුනා ගනිද්දී විශේෂයෙන්ම ඒ ද්වේෂය ඇතිද නැතිද කියන කාරණේ පමණක් පිළිබඳව සැලකිලිමත් වෙලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අවශේෂ ක්ලේශ ධර්මේනොත් මනසින් ටික ටික බැහැර කරමින් ඒ නිවැරදි තැනට මනස හසුරුවා ගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ නිසා සැබවින්ම සුවපත් වෙනවා කියලා කියන්නේ කුමක්ද? නිදුක් වෙනවා කියලා කියන්නේ කුමක්ද? නිරෝගී වෙනවා කියලා කියන්නේ කුමක්ද? දැන් අපි මේ වචන ටික එහෙම ගත්තේ අපි හුඟක් වෙලාවට මෛත්‍රී භාවනාව කරනකොට සියලු සත්ත්ව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා මේ වචන තමයි අපි භාවිතා කරන්නේ. එතකොට අපි දන්නා වචන ටිකම ගත්තහම ඒ ටික පිළිබඳවම එකින් එක අරගෙන සුවපත් වෙනවා කියන්නේ මොකක්ද, නිදුක් වෙනවා කියන්නේ, නිරෝගී වෙනවා කියන්නේ, දුකින් මිදෙනවා කියන්නේ මොකක්ද, මේවා පිළිබඳව අපට යලි යලි කල්පනා කරලා බලන්නට පුළුවන් නම් යම්කිසි ගැඹුරු මානසික ස්වභාවයකට අවතීර්ණ වෙන්න අපට ඒක හේතුවක් වෙනවා. එතකොට අනුන් පිළිබඳව පමණක් නෙමෙයි, මූලික වශයෙන් තමන් පිළිබඳවත් අපට එහෙම කල්පනා කරලා බලන්නට පුළුවන්. දැන් අපි භාවනා කරනකොට හුඟක් දෙනා කියන්නේ මුලින් තමන්ට මෛත්‍රී කරගෙන ඊට පස්සේ අනුන්ට මෛත්‍රී කරනවා කියන ස්වභාවයෙන් තමයි හුඟක් දෙනෙක් මේක හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම එතනදි සමහරු මතු කරනවා, එතකොට එතනත් ආත්මార్థකාමී බවක් නේද ඇති වෙන්නේ? එතනත් මමත්වේ නේද ගොඩනැගින්නේ කියලා සමහර කෙනෙක් ප්‍රශ්න කරනවා මේ කාරණේ වරදවා ගැනීම නිසා. ඇත්තටම මේ තමන්ට මෙත් වඩාගෙන අනුන්ට මෙත් වඩනවා කියන එකේ තේරුම ඉස්සල්ලාම මට ලැබෙන්න ඊට පස්සේ අනිත් අයට ලැබෙන්න කියනවා වගේ තෘෂ්ණා මූලික සංකල්පනාවක් නෙමෙයි. ඒ අනුන් වෙත මෙත්තාව පතුරවන්න නම් තමන් තුල ඒ මෙත්සිත අවදි කරගන්නට ඕන. ඒ කියන්නේ තමන් පළමුවෙන් ඒ මෙත්තාවෙහි පිහිටන්නට ඕන. මෙත්තා මනෝභාවය තමන්ගේ సంతානය තුල ඕන අවදි වෙන්න. සැබවින්ම මෙත්තා මනෝභාවය තමන්ගේ సంతානේ අවදි වෙනවා නම් මුලින්ම සුවපත් වෙන්නේ තමන්. ඒ කියන්නේ ඒ සිසිල් ගුණය, ඒ වගේ මේ සෞම්‍ය බව තමන්ගේ මනසේ ගොඩනැගෙනකොට ද්වේෂේ වෛරේ බැහැර වෙලා, අවශේෂ ක්ලේශ ධර්මයන් බැහැර වෙලා තමන් නිදුක් බවට, නිරෝගී බවට, සුවපත් බවට තමන්ගේ මනසපත් වෙනවා. තමන් කායිකවත් මානසිකවත් ඒ නිවුණු සැනසුණු ගතියටපත් වෙනකොට ඒ මානසික තත්ත්වය තමයි බහැරට විහිදුවන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසායි මුලින් තමන්ට මෙත් වඩාගෙන අනුන්ට මෙත් වඩනවා කියලා පසුකාලීනව ජනවහරට ඇවිත් තියෙන්නේ. සැබවින්ම මුලින් තමන් මෙත්තාවෙහි පිහිටලා අනුන් වෙත මෙත්තාව පතුරවනවා කියන මේ කාරණය තමයි පසුකාලීනව ජනවහරට ඇවිදින් තියෙන්නේ අර විදිහට. ඉතින් මේ කාරණේ මම හිතන්නේ මෑත යුගයේ පැහැදිලි කරපු ස්වාමීන් වහන්සේලා පෙරේරු කාණි චන්දමල මහානායක හාමුදුරුව, ඒ වගේම විශේෂයෙන් අපේ නාවිනේ අරියදම්ම නායක හාමුදුරුව වගේ උත්තමයෝ මේවා පිළිබඳව මනවින් පැහැදිලි කරලා දීලා තියෙනවා මහජනතාවට. මේ තමන්ට මෙත් වඩනවා කියන එකේ තේරුම ඉස්සල්ලා මට ලැබෙන්න පස්සේ අනුන්ට ලැබෙන්න කියන විදිහේ තෘෂ්ණා මූලික සංකල්පයක් නෙමෙයි. පළමුවෙන් තමන් මෙත්තාවෙහි පිහිටලා, පළමුවෙන් තමන් මෙත්තා මනෝභාවයේ හඳුනගෙන එහි තමන් নিমগ্ন වෙලා ඒ තමන්ගේ సంతානය තුල අවදි කරගෙන ඊට පස්සේ අවදි කරගත් සිසිල් ගුණයයි අපි බහැරට විහිදුවන්නේ. ඒක හරියටම තමන්ගේ సంతානය තුලින් මතුවෙන සිසිලස හාත්පස විසිරුවා හරින්නා වගේ දෙයක්. අපේ රේරුකානේ මහානායක හාමුදුරුව සිහිපත් කරනෝ එහි අනිත් පැත්ත. දැන් ද්වේෂය පිළිබඳව කල්පනා කරලා බලනකොට ද්වේෂය අපි අනිත් අය වෙත යොමු කරනවා කියලා කියන්නේ හරියට ගිනි අඟුරු ටිකක් අතට අරගෙන දමා ගන්නවා වගේ. එතකොට මුලින්ම තමන්ගේ අතයි පිලිස්සෙන්නේ. අනිත් කෙනා පිලිස්සෙන්නත් පුළුවන්, නොපිලිස්සෙන්නත් පුළුවන්. ඒ මොකද අනේකාගේ ඇඟේ ගිනි අඟුරු වැදුනොත් තමයි පිලිස්සෙන්නේ. වැදුනා වුණත් ඒක යන්තම් වැදිලා වීසි වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ අතින් ගිනි අඟුරු ටික අල්ලලා අනේකට ගහන්න උත්සාහ කරනකොට ඒ අතට ගිනි අඟුරු ටික ගන්නකොට මුලින්ම තමනුයි පිලිස්සෙන්නේ. ඊට පස්සේ දෙවනුව තමයි අනේකා පිලිස්සෙනවද නැද්ද කියන එක තීරණය කරන්නට වෙන්නේ. අන්න ඒ වගේ තමයි ද්වේෂය තමන්ගේ මනසෙහි ඇති වුණාට පස්සේ ඉස්සල්ලා තමන් දැවෙනවා, තමන් විනාශ වෙනවා. ඊට පස්සේ බහැරට විහිදෙනකොට අනිත් අයටත් එක්තරා හානියක් සිද්ධ වෙනවා. නමුත් ප්‍රධානම හානිය සිද්ධ වෙන්නේ තමන්. ඊළඟට අසුචි ටිකක් තමන්ගේ අතට අරගෙන අනුන්ට දමා ගන්නා වගේ. ඒතර මුලින්ම කිලිටි වෙන්නේ, අපවිත්‍ර වෙන්නේ තමන්ගේ අතයි. අනිකාට වැදුනොත් අනිකාත් කිලිටි වෙන්න, අපවිත්‍ර වෙන්න පුළුවන්. නමුත් අල්ප වශයෙන් ප්‍රධාන වශයෙන්ම තමන් අතින් අල්ලනකොට තමන්ගේ අත කිලිටි වෙනවා. ඒතකොට මේ ද්වේෂය තමන්ගේ මනසේ ඇති වෙලා අනිත් අය වෙත පැතිරෙනකොට අන්න ඉබඳු ස්වභාවයක් තමයි පවතින්නේ. ඉතින් මේ ස්වභාවය තුලින්ම අපට මෙත්තාව හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙත්තාව අන් අය වෙත විහිදුවන්නට නම් තමන් තුල ওই විදිහෙ මෙත්තා මනෝභාවය අවදි වෙන්නට ඕන. තමන් තුල ඒක පවතින්නට ඕන. ඉතින් එහෙම පැවතුනොත් තමයි අපිට ඒක විහිදුවන්න පුළුවන්. අර ගින්න තමන් අල්ලපුවෙන් පස්සේ තමන් මුලින් පිලිස්සෙන්නා වගේ, අසුචි ටික තමන් මුලින් ඇල්ලුවෙන් පස්සේ තමන් කිලිටි වෙන්නා වගේ, සිසිල් ගුණය තමන් මුලින් ස්පර්ශ කරනවා නම් මූලිකවම තමන් සිසිල් වෙනවා, තමන් පිරිසිදු වෙනවා, තමන් සුවපත් වෙනවා, සැනසෙනවා. අන්නේ සැනසෙන සුවපත් වෙන සිසිල් ගුණය තමයි ඊට පස්සේ අපි ටිකෙන් ටික බාහිර පුද්ගලයන් වෙත විහිදුවා හරින්නේ, විකාශනය කරන්නේ. ඉතින් එහෙම විකාශනය කරන්නට නම් අපි සතුව යමක් තියෙන්නට ඕන. අපි සතුව හඳුනාගත්තු මනෝභාවයක්, පුහුණු කරගත්තු මනෝභාවයක් තියෙන්නට ඕන. එහෙම මනෝභාවයක් නැතිව අපට විහිදුවන්නට දෙයක් නැහැ. උදාහරණයක් හැටියට අපි කතා කළොත් පින්නතුන් හිතලා බලන්න, තමන් සියලු සත්වෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දුකින් මිදෙත්වා, මේ විදිහට තමන් මෙත්තා භාවනාව කරනකොට ඔය කියන වචන ටික අපි සම්පූර්ණයෙන් නැවැත්තුවොත්, ඒ සුවපත් වේවා නිදුක් වේවා කියන ඒ වචන ටික නැවැත්තුවොත් ඊට පස්සේ මනසේ මොනවද ඉතුරු වෙන්නේ? මේක ටිකක් සිහි බුද්ධියෙන් කල්පනා කරලා බැලුවොත් තමන්ට තේරෙන්න ගන්න ඔය වචන ටික නැති වුණොත් අපිට මනස පිහිටුවා ගන්න දෙයක් නැහැ වගේ නම් තේරෙන්නේ. උදාසීන ගතියක් නම් දැනෙන්නේ, මනස ව්‍යාකූල වෙන ගතියක් නම් දැනෙන්නේ. එහෙනම් මනසේ හැබෑව එච්චරයි. මනසේ හැබෑව තමයි මේ ව්‍යාකූල ගතිය, උදාසීන ගතිය. අපි අර වචන වශයෙන් තමයි නැවත නැවත ඒව මතු කරමින්, මේ මෙත්තාව පිළිබඳව වචන අරමුණු කරමින් තමයි අපි මනස එකතෙන් කරගන්න උත්සාහ කරන්නේ. ඒතර වචනේ කටින් කිව්වා වුණත්, මනසින්ම යලි යලි සජ්ජායනා කළා වුණත් වචනේ වචනයමයි. එතකොට මේ වචනයත් එක්කලා අපි එකතු වෙලා පවතිනවා කියන එක වෙනම කාරණයක්. ඒ හැබැයි මනෝභාවය මතු කරගන්නවා කියන එක වෙනම කාරණා. ඒ මනෝභාවය හරියට මතු වෙනවා නම් එතනට වචන මොකුත් අවශ්‍ය නැහැ. දැන් සරලම උදාහරණයක් ගත්තොත්, යම් කිසි කෙනෙකුට ද්වේෂයක් ඇති වෙන අවස්ථාවේදී ඒ ද්වේෂය ඇති කරගන්න අපට වචන මොකුත් ඕනේ නැහැ. ඔය මිනිහා මම මරනවා, බෙල්ල කඩනවා, අතපය අඹරවනවා, එහෙම අපට මොකුත් හිතන්න වචන වශයෙන් ගත්තේ නැති වුණාට අර අනේකා පිළිබඳව කල්පනා වෙනකොට, ඒ කියන්නේ තමන් අකමැති පුද්ගලයා පිළිබඳව සංඥාව මතු වෙනකොටම ඔන්න ගින්නක් වගේ මනස ඇතුලෙන් ගතසිත යට කරගෙන අවදි වෙන ස්වභාවය අපිට දැනෙන්න ගන්න. එතකොට අර විදිහට අනේකාට හිංසා කරන හැටි, පීඩා කරන හැටි මොකුත් අපි හිතලා නැහැ. වචන මොකුත් නැහැ, වාක්‍ය මොකුත් නැහැ, සැලසුම් මොකුත් නැහැ. හැබැයි අර අපි අප්‍රසාදයේ පළ කරන පුද්ගලයාගේ පිළිබඳව නම හෝ සංඥාව සිහිපත් වෙනකොටම අපේ මනසෙහි අර දැවෙන ගතිය මතුවීගෙන එනවා. එතකොට ඒ වචනවලින් තොරව අපේ సంతානේ අවදි වෙන අන්නේ ස්වභාවයට තමයි මනෝභාවයයි කියලා කියන්නේ. එතකොට මේ මනෝභාවය කියන එකේදී අපිට අර අක්ෂර, වාක්‍ය, භාෂා ඒ මොකුත් වැදගත් වෙන්නේ නැහැ. ඉතින් මෙත් වඩනකොට අපට ඔය වගේ ස්වභාවයක් ප්‍රකට කරගන්න නොහැකි වෙන්නේ අපේ මනෝභාවය නිවැරදිව හඳුනාගෙන නැති නිසා. ඒ වගේම තමයි රාගය වගේ මනෝභාවයක් ගත්තා වුණත් අනේකා පිළිබඳව මෙසේ මෙසේ ක්‍රියා කරනවා කියලා වාක්‍ය වශයෙන්, වචන වශයෙන් කිසිවක් සිහි නොවුනට තමන් සරාගික බැඳුණු පුද්ගලයෙක් පිළිබඳව යලි යලි සිහිපත් කරනකොට ඒ සිතී මාත්‍රයත් එක්කම කායික මානසික වෙනස්කම් ඇති වෙන හැටි, ඒ රළු විදිහට මනසෙහි රාගය අවදි වෙන හැටි තමන්ට දැනෙන්නට පටන්. එතකොට එතනට වචන වාක්‍ය මොකුත් නැති වුණාට ඒ හුදෙක් මනසේ මතුවෙන ස්වභාවය අපි හඳුනා ගන්නවා රාගී මනෝභාවයයි කියලා. අන්න ඒ වගේ ද්වේෂේ, රාගේ වගේව දීර්ඝ කාලයක් අපි සසරෙහි පුරුදු පුහුණු කරලා තියෙන නිසා ඒවට අපට වචන වාක්‍ය මොකුත් නැතුව ස්වභාවයෙන්ම මනසෙන් ඒව අවදි කරන්න පුළුවන්. එහෙම අවදි වුණාට පස්සේ ආපහු අනුන් වෙත පතුරවා හරින්නත් වචන වාක්‍ය මොකුත් භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැති බව අත්දැකීමෙන් අපට තේරෙනවා. දැන් අපි හිතමු එක පුද්ගලයෙක් කාර්යාලයේ යම් කිසි ප්‍රශ්නයක් නිසා කුපිත වෙලා ගෙදර එනවා. ඒ ගෙදර ආවට පස්සේ දැන් ප්‍රශ්නේ ඇති උනේ කාර්යාලේ. නමුත් කාර්යාලේ ප්‍රශ්නේ තිබුණාට දැන් මනසයි කුපිත වෙලා තියෙන්නේ. දැන් කුපිත වුණු මනසිනුයි මේ පුද්ගලයා ගෙදර එන්නේ. ගෙදර ආවට පස්සේ දැන් බිරිඳ තේ එකක් හදලා ගෙනත් දෙනවා. එතකොට බිරිඳගේ මූණ දිහා බලන්නේ රළු විදිහට, රෞද්‍ර විදිහට. එතකොට දරුවා විදිහින් මොකක් හරි අහනවා. ඒ අහනකොට ඒකත් එක්කත් ගැටෙනවා, කුපිත වෙනවා. ඊළඟට අම්මා තාත්තා මොකක් හරි කාරණයක් අහනවා. අහනකොට ඒකත් එක්කත් ගැටෙනවා. දැන් මේ හැම එක්කෙනෙක් එක්කලාම ගැටුනේ මොකක් නිසාද? ඒ අය වැරද්දක් කරපු නිසා නෙමෙයි. කුමක් නිසාද? අර තමන්ගේ මනස ඒ වෙනකොට කුපිත වෙලයි තියෙන්නේ. දැන් මේ බාහිර අරමුණු හැම එකක්ම අපි හඳුනගන්නේ තමන්ගේ මනසින්නේ. ඇත්තට මේ ඇස, කන, නාසය, දිව, කය කියලා ඉන්ද්‍රිය පහක් තිබුණා වුණාට මේ ඉන්ද්‍රිය පහෙන්ම කරන්නේ මේ ආරම්මන ගෙනත් දෙන එක විතරයි. ඒවත් දොරටු හැටියටයි භාවිතා කරන්නේ. මේ ආරම්මන හැම එකක්ම හඳුනාගන්නේ, තේරුම් ගන්නේ, විග්‍රහ කරගන්නේ කොමකින්ද? මනෝද්වාරයෙන්. ඒ නිසා තමයි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ ආදි වශයෙන් අපි හඳුන්වන්නේ ඒ ඇසින් ගන්න රූපය අරමුණු කරගෙන චක්කු විඤ්ඤාණයක් හටගන්න. කනින් ගන්න ශබ්දය අරමුණු කරගෙන සෝත විඤ්ඤාණයක් හටගන්න. ඒ හටගන්න විඤ්ඤාණයෙන් තමයි, ඒ සිතින් තමයි ඒ කාරණය අරමුණු කරලා එතනින් එහාට දිගින් දිගට මනෝභාවයන් පහළ වෙන්නේ. එතකොට මේ මූලික මනෝභාවය පහළ වෙන අවස්ථාව වෙනකොට මනස පවතින්නේ රත් වෙලා, ගිනිගෙන, කුපිත වෙලා නම් අර කුපිත වුණු ස්වභාවයේ මිශ්‍ර වෙලා තමයි එතනින් එහාට මනෝභාවයන් පහළ වෙන්නේ. දැන් කොයිතරම් ප්‍රියමනාප අරමුණක් ආවා වුණත් එතනින් එහාට අර කෝපයත් මුසු වෙච්ච මනෝභාවයන් තමයි හටගන්නේ. දැන් උදාහරණයක් හැටියට වෙන වෙලාවක කටපුරා hina වීගෙන යම් කිසි කෙනෙක් අපි ඉදිරියට આવත් අපට සතුටක් දැනෙන්න පුළුවන්. අපි කුපිත වෙලා ඉන්න වෙලාවක එහෙම hina වෙලාවොත් අපේ කෝපය තවත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් අර සිනහව පිළිබඳව අපි එච්චර කුපිත වෙන්නේ මොකක් නිසාද? අපි ඒ වෙලාවේ කෝපයෙන් ඉන්න නිසා. මෙන්න මෙහෙම අර ගන්න හැම අරමුණක්ම අපි ඉන්න මානසික තත්ත්වයත් එක්කලා මුසු කරලා තමයි අපි ඊට පස්සේ ග්‍රහණය කරන්නේ. ඒක අපේ රේරුකානේ චන්දමල මහානායක හම්දොස් සිහිපත් කරනවා. හරියට පාට කණ්ණාඩියක් දාගෙන ලෝකේ දිහා බලනකොට ඒ කණ්ණාඩියේ වර්ණය මුසු වෙලා තමයි අර ඔක්කොම පේන්නේ. කහ පාට කණ්ණාඩියක් නම් දැම්මේ ඔක්කොටම කහ පාටක් මිශ්‍ර වෙලා තියෙන්නේ. කොළ පාට කණ්ණාඩියක් නම් දැම්මේ හැම එකටම කොළ පාටක් මිශ්‍ර වෙලා තියෙන්නේ. නිල් පාට කණ්ණාඩියක් නම් හැම එකටම නිල් පාටක් මිශ්‍ර වෙලා. එතකොට තියෙන වර්ණයට අමතරව මේ අපි දාගෙන ඉන්න කණ්ණාඩියේ වර්ණයත් මුසු වෙලා තමයි පේනෙන්නට ගන්න. අන්න ඒ වගේ තමයි පුද්ගලයාගේ මනස යම්කිසි මනෝභාවයකින් ව්‍යාකූල වෙලා හෝ සුවපත් වෙලා පවතිනවනම් අහන බලන දකින සිතන හැම දෙයකටම මේ මනසේ ඒ වෙලාවට පවතින මානසික තත්ත්වෙ මුසු වෙලා තමයි පෙනෙන්න දැනෙන්න ගන්න. දැන් මීට පෙර ධර්ම දේශනාවල්දී අපි මේවා උදාහරණ සහිතව මනවින් පැහැදිලි කළා. යම් දෘෂ්ටියක් ගත්තහම මේ දෘෂ්ටියට අනුකූලව තමයි ලෝකේ හැම දෙයක්ම පේන්න ගන්නේ. ඒ තමන්ගේ දෘෂ්ටිය සනාත වෙන කාරණාම තමයි මතුවෙවි දැනෙන්නට ගන්නෙ. ඊළඟට යම් පුද්ගලයෙක් පිළිබඳව සැකයක් ඇති කරගෙන බැලුවොත් ඒ සැකයට අදාළ වෙන කාරණාම තමයි පේන්න ගන්න. යම් කිසි තැති ගැනීමකින් බියපත් වීමෙන් අපි ලෝකයට ඇහුම්කන් දුන්නොත් ලෝකයේ දිහා බැලුවොත් අපට බිය තහවුරු වෙන කාරණාම තමයි පෙනෙන්න ඇහෙන්න පටන් ගන්න. මෙන්න මේ විදිහට පින්නතුනි අපි මොන විදිහේ මනෝභාවයක පිහිටියත් ඒ අපි පිහිටලා ඉන්න මනෝභාවයට අනුරූපව තමයි අපට ලෝකය ස්පර්ශ වෙන්නට පටන් ගන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් ද්වේෂ සහගත මනෝභාවයක හිර වෙලා ඉන්නකොට ඒ පුද්ගලයාට අහන, දකින, ස්පර්ශ වෙන, හැඟෙන හැම දෙයකටම අර ද්වේෂය ටිකක් මුසු වෙලා තමයි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ. ඒ නිසා කාර්යාලයේ යම් ප්‍රශ්නයක් නිසා කුපිත වෙලා ගෙදර ආවහම ප්‍රශ්නේ තියෙන්නේ කාර්යාලයේ උනාට දැන් කුපිත වෙලා තියෙන්නේ මේ ගෙදර ඉන්න මිනිස්සයාගේ මනසයි. එතකොට ඒ මිනිස්සයා බිරිඳ ගැනද හිතන්නේ, දරුවා ගැනද හිතන්නේ, අම්මා තාත්තා ගැනද හිතන්නේ, සේවකයා ගැනද හිතන්නේ, කවුරු ගැන හිතුවත් අර මනසේ වෙලාවේ කුපිත වෙලා තියෙන නිසා කෝපයක් එක්ක මුසු වෙලා ඒ රත් වෙච්ච ගතියත් එක්කලා කැකෑරෙන ගතියත් එක්ක එකතු වෙලා තමයි අර හැම අරමුණක්ම Tamanta දැනෙන්න පටන් ගන්න. එතකොට ආපහු අමුතු උත්සාහයක් ගන්න දෙයක් නැහැ. Tamange කෝපය, Tamange ద్వේෂය નિરાයාසයෙන්ම අර හැම දිනා වෙතම පැතිරි යනවා. ඒ නිසා තමයි පුද්ගලයා කුපිත වෙලා ඉන්නේ කවර මනෝභාවයකින් වුණත් බිරිඳ ඉස්සරහට එනකොට බිරිඳ කොච්චර නිවැරදි කෙනෙක් වුණත් අර කෝපයෙන් කොටස බිරිඳගේ පැත්තටත් විකාශනය වෙනවා. එතකොට කිසිම වැරද්දක් කරලා නැහැ. නමුත් බිරිඳටත් සරවැර කරලා කෑකෝ ගහලා පන්න ගන්න පුළුවන්. දරුවටත් කෑකෝ ගහලා පන්න ගන්න පුළුවන්. අම්මා තාත්තත් එක්කත් කුපිත වෙන්න පුළුවන්. වෙනදා හොඳට කතා කරන කෙනා ඒ හොඳක් කියාගෙන එනකොට ඒක පිළිබඳව තමන්ගේ මනසේ විරසකයක් මතුවෙන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට අර අරමුණු කරන හැම දෙයක් කෙරෙහිම වචන මොකුත් නැතුව අර මනෝභාවය පැතිරිය යන්නට පටන් දැන් තමන්ගේ సంతානේ මනෝභාවය අවදි වුණාට පස්සේ අහවලාට මෙහෙම කරනවා අහවලාට මෙහෙම කරනවා කියලා වචන අවශ්‍ය නැහැ. වචන කිසිවක් නැතුව මනෝභාවය ඉබේම විස පැතිරෙන්නා වගේ පැතිරෙන්නට පටන් ගන්නවා. ඒ නිසා ද්වේෂය අවදි වුණු අවස්ථාවක එක පුද්ගලයෙකුගේ సంతානේ ද්වේෂය අවදි වුණාම ඒ පුද්ගලයා බලන බැල්මෙත් ඒ කුපිත වුණු බව තියෙනවා. කතා කරන වචනේ ඒ කුපිත වුණු බව තියෙනවා. කරන වැඩවලත් ඒ රළු ගතිය තියෙනවා. ඒ කතා කරන අහන බලන හැම දෙයකින්ම ලෝකෙට අනතුරු සිද්ධ වෙනවා. ඒ ද්වේෂ සහගත මනෝභාවයේ බොහෝ දුර ඈත පැතිරි යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙකුගේ సంతානයේ ද්වේෂසිත ඇති වෙනවා නම් ඒ ඇති වෙන ද්වේෂ සහගත මනෝභාවයේ හානිය බොහෝ දුර ඈතට පැතිරී ගිහිල්ලා තව බොහෝ දෙනාට හානි කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ මෑත අපි ලැබපු අත්දැකීමක් තමයි එක්තරා දිනයක උදේ ඉඳලා හවස් වෙනකම්ම අපේ මනසට අමුතුම වික්ෂිප්ත බවක් දැනෙනවා. ඒයි නැවත නැවත ආවර්ජනා කරලා බැලුවා මොකක්ද මේ තියෙන අපහසුතාවය කියලා. හැබැයි එහෙම දැනගන්නට හඳුනගන්නට පැහැදිලි හේතුවක් දැනෙන්නෙත් නැහැ. අමුතු අසනීපයකුත් නැහැ. හැබැයි පොතක් පතක් කියවන්නවත් භාවනා කරන්නවත් මනස එකඟ කරගෙන යමක් කරන්න හිතෙන්නෙත් නැහැ. අමුතුම වික්ෂිප්ත වෙච්ච ගතියක් මනසෙහි දැනෙන්නට පටන් ගත්තා. ඊට පස්සේ එදා දවසේම විවිධ කටයුතු කරන්නට මනස එකඟ කරගෙන කරන කටයුතු කරන්න කොයිතරම් උත්සාහ කළත් ඒවා කරන්න නොහැකි නිසා සාමාන්‍ය වැඩ කටයුතුත් එක්ක යපුණා. එදා හවස දෙක විතර වෙනකොට එක උපාසිකාවක් අපට කතා කරලා කියනවා, ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් මේ වෙලාවේ රූපවාහිනී නාලිකාවක මේ අවස්ථාවේ විකාශනය වෙනවා. එහි සඳහන් වෙන්නේ ද්වේෂය පාලනය කරගන්න හැටි, ආවේගය පාලනය කරගන්න හැටි, මෙත් සිත හඳුනගන්න හැටි ඒකේ කියවෙන්නේ. අනේ හාමුදුරනේ, මේ ධර්ම දේශනාව මේ වෙලාවේ විකාශනය වෙන එක විශේෂයෙන්ම වටිනවා. මොකද අද උදේ ඉඳලම මේ රටේ මිනිස්සු ඔක්කොම කුපිත වෙච්ච ස්වභාවයෙන් තමයි ඉන්නේ කියලා කිව්වා. මම ඇහුවේ මොකක් නිසාද කියලා. මොකද එදා දවසේ ප්‍රවෘත්ති අහන්නටවත් පත්තරයක් බලන්නටවත් අපට අවස්ථාවක් උනේ නැහැ. ඉතින් ඒ වෙනකොට එදා දවසේ එක්තරා අමාත්‍යවරයෙක් යම් නාලිකාවකට ගිහිල්ලා ඇති කරපු කලබලයක් නිසා මිනිස්සු ඒකට විරසක වෙලා ගැටිලා හැපිලා දැන් මේ පිළිබඳව හැම නාලිකාවකම උදේ ඉඳන්ම විවිධ විදිහේ තොරතුරු විකාශනය වෙනවා. ඉතින් ඒකට පක්ෂවත් විපක්ෂවත් විවිධ පැතිවලින් මිනිස්සුන්ගේ අදහස් යෝජනා මතුවෙනවා. හාමුදුරුවනේ, අද දවසේම නාලිකාවල ඔය ගැන තමයි කතා බහ කරන්නේ. ඉතින් හැමෝම ඒකත් එක්කලා ගැටිලා කුපිත වෙලා පවතින. ඉතින් මේ වෙලාවේ මේ ආවේග පාලනය කරගන්න හැටි, මෙත්සිත අවදි කරගන්න හැටි ඔබ වහන්සේ මේ ධර්ම දේශනාවෙන් ප්‍රකාශ කරපු එක හරිය වටිනවා කියලා ඒ උපාසිකාව අපට සිහිපත් කළා. ඉතින් එතකොට තමයි අපි දැනගත්තේ එදා දවසේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ මානසික තත්ත්වය මොන වගේ පදනමකද පවතින්නේ. ඒ පවතින මනෝභාවයන් අර හැම කෙනෙකුගේම මනස තරමක් හෝ ව්‍යාකූල කරන්න, වික්ෂිප්ත කරන්න මොනතරම් බලපෑමක් ඇති වෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ මේ නිසා තමයි දේශනා කරන්නේ, මනස වඩද්දි සමාධි භාවනා කරද්දි වික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙන්නේ ආරණ්‍යයට යන, රුක්මුලට යන, ජනශූන්‍ය තැනකට යන. ආරණ්‍යයට හෝ ගහක් මුලකට හෝ එහෙම නැත්නම් මහජනයාගෙන් ඈත් වෙච්ච තැනකට. ඒ කුමක් නිසාද? අර මහජනයා අතර ඉඳගෙන සමාධි භාවනා කරන්න ගියාම අර මහජනයාගේ වික්ෂිප්ත වෙන මනෝභාවයන්හි ස්පර්ශය නිසා අවශේෂ පුද්ගලයින්ගේ මනසත් තරමක්ම ව්‍යාකූල වෙන්නට ඒක හේතුවක් වෙනවා. හැබැයි මේ කාරණය අපි වරදවා තේරුම් නොගත යුතුයි. කුමක් නිසාද? දැන් මේකෙන් වැරදි තීරණ දෙකකට සමහරු එළඹෙනවා. එකක් තමයි, ආහෙනම් අපේ මනස වික්ෂිප්ත වෙන්නේ අනිත් අය කලබල වෙන නිසා වෙන්න ඇති. එහෙනම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. මට ඉතින් භාවනා කරන්න බැරි වෙන්නේ, මට හිත එකඟ කරගන්න බැරි වෙන්නේ, මට පොතක් කියවන්න බැරි වෙන්නේ. මේ අනිත් මිනිස්සු කලබල කරන නිසා තමයි, ඒක ඉතින් මගේ දෝෂයක් නෙමෙයි, ලෝකේ දෝෂේනේ කියලා අනික් අය මතට වරද පටවලා තමන් සුද්ධයි කියලා හඟින මානසික තත්වයට පැමිණෙන්න සමහර උත්සාහ කරනවා. ලෝකේ තියෙන දේවල් ප්‍රත්‍ය වශයෙන් අපට යම් ප්‍රමාණයකට බලපානවා තමයි. හැබැයි හැබෑම හේතු මතුවෙන්නේ අපේ මනසේ. හේතුව කියන්නේ එකක්, ප්‍රත්‍ය කියන්නේ එකක්. හේතුව කියන්නේ ප්‍රධාන කාරණේ, ප්‍රත්‍ය කියන්නේ ප්‍රධාන කාරණේ අවුලුවන්නට හේතු වෙන බාහිර කාරණා. එතකොට බාහිර ලෝකයෙන් ප්‍රත්‍ය මතුවෙන එක හැබෑව. හැබැයි හේතු වශයෙන් කිලිටි වෙන්නේ, ඒ දුෂ්‍ය වෙන්නේ අපේම මනසේ අනුසය වශයෙන් පවතින දූෂිත මනෝභාවයන් කියන එක අපට අමතක කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒ නිසා බාහිර සාධක නිසා හෝ අපේ මනස කැළඹෙනවා නම් එතනදී අපට ලෝකෙටම චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. අපේ මනස පිළිබඳවත් අපි යලි යලි සැලකිලිමත් වෙන්නට ඕන. ඒ වගේම දෙවැනි වැරදි නිගමනය තමයි, එහෙනම් බුදුරජාණන් වහන්සේ භාවනා කරන්න අනුමත කරලා තියෙන ආරණ්‍ය, රුක්මුල, ජනශූන්‍ය තැන, එනිසා මේ gedara ඉඳන් නම් මේවා කරන්න බෑ, භාවනා කරනවා නම් ඉතින් කැලේටම යන්න ඕන කියලා නිගමනය. ඒ භාවනා කරන්න කැලේට යා යුත්තේ සමාධි භාවනා ප්‍රගුණ කරමින් චිත්ත ඒකාග්‍රතාවය, සමාධිය, ධානය කියන තැනට අපේ මනස පමුණුවන්නට පහසු වීම සඳහායි බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ දේශනා කළේ. නමුත් මේ සාමාන්‍ය සමාජයේ ඉඳගෙන පුහුණු කරන්නට පුළුවන් කාරණා බොහෝම අපට තියෙනවා. පවතින ද්වේෂය හඳුනා ගැනීම, ඒ වගේ මේ කෙලස් ධර්ම ද්වේෂය පමණක් නෙමෙයි, අවශේෂ හැම ක්ලේශ ධර්මයක්ම මතුවෙන අවස්ථාවේ හඳුනා ගැනීමත් භාවනාවේ එක් පියවරක්. ඊළඟට හඳුනාගත්තු ක්ලේශ ධර්මය මතුවෙන අවස්ථාවේ ප්‍රහාණය කරන්න වීරය කිරීමත් භාවනාවේ එක් අවස්ථාවක්. ඒ වගේම කුසල ධර්මයන් කවර අවස්ථාවකටද අවශ්‍ය වෙන්නේ? මෛත්‍රිය ඕන වෙන්නේ කොතනටද? ඉවසීම ඕන වෙන්නේ කොතනටද? කරුණාව ඕන වෙන්නේ කොතනටද කියලා මේ යහපත් මනෝභාවයන්හි ප්‍රායෝගික යෙදීම කවර තැන්වලටද මේක සැබවින්ම යෝග්‍ය වෙන්නේ කියලා හඳුනා ගැනීම භාවනාවේ එක්තරා පියවරක්. ඒ හඳුනාගත් මනෝභාවයන් සුදුසු තැන වර්ධනය කර ගැනීම භාවනාවේ පියවරක්. එතකොට මේ කරුණු හතරම දුර්ගුණ හඳුනා ගැනීම, හඳුනාගත් දුර්ගුණ ප්‍රහාණය කිරීම, යහපත් ගුණාංග හඳුනා ගැනීම සහ හඳුනාගත් යහපත් ගුණාංග වර්ධනය කිරීම කියන මේ කරුණු හතරම භාවනාවේදී සිද්ධ වෙන්න ඕන. ඉතින් මේකේ ප්‍රාථමික කොටස මේ පවතින සංකීර්ණ සමාජය තුලම අපි පුහුණු කරන්න ඕන. එහෙම පුහුණු කරලා තමයි අර හුදකලා බවට යා යුත්තේ. එහෙම නැත්නම් පවතින සමාජයේ පුරුදු පුහුණු කළ යුතු දේවත් පුහුණු කරන්නේ නැතිව ඒකත් කරගන්න බැරුව අපි සමාජයෙන් පලා යන්න හිතනවා නම් එබඳු පුද්ගලයාට හුදකලා වුණා කියලා අමුතු යමක් කරන්න පුළුවන් කමක් නැහැ මනස සංවර්ධනය කිරීම සඳහා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා අපි තේරුම් ගනිද්දී පරිස්සමින් තේරුම් ගන්නට ඕන ඒවා කවර සන්දර්භයක් තුල කවර පදනමක් ඇතිව දේශනා කරපු කාරණාද කියන බව අපි හරියට තෝරා බේරගත්තේ නැතිනම් හුඟක් දෙනා මේ කරුණු වැරදි විදිහට අර්ථ විග්‍රහ කරගෙන පළමුවෙන් කරන්න ඕන දේ පැත්තකින් තියලා දෙවනුව කරන්න ඕන දේ මුලින් පටන් අරගෙන අගමුල පටලවාගෙන අනතුරටපත් වෙන අවස්ථා අපි හුඟක් වෙලාවට දැකලා තියෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් දැනටමත් මේ සංකීර්ණ සමාජය තුළ මනස වික්ෂිප්ත වෙන හැටි හඳුනාගෙන ಗುಣ අවදි කරගන්නට සාංශාරික වශයෙන් පුරුදු පුහුණු කරලා තියෙනවා නම් එබඳු කෙනෙකුට වහාම පුදකලා වෙලා වුණත් මනස පුහුණු කරන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට මේ සංකීර්ණ සමාජයත් එක්ක පවත්වමින් ටිකෙන් ටික මනස පුරුදු පුහුණු කරගෙන ඒ සංකීර්ණ සමාජය තුළ ලැබිය යුතු අත්දැකීම් ටික ලබාගෙන ඉන් අනතුරුව තමයි අර හුදකලා බව පිණිස ප්‍රවේශ විය යුත්තේ. ඉතින් මේ කාරණා දෙක මම මෙතනදිම පැහැදිලි කළේ ඒ හුදකලා බව පිළිබඳව කියනකොටම හුඟක් දෙනේ ඔය වැරදි තීරණ දෙකට එළඹෙන්නට පුළුවන් නිසායි. ඒ නිසා මූලික වශයෙන් අපි තේරුම් ගන්න ඕන පාරිසරික සාධක අපේ මනස වික්ෂිප්ත කරන්නට යම්කිසි බලපෑමක් ඇති කරනවා. මේ බලපෑම හරියට හඳුනගත්තට පස්සේ බාහිර ලෝකය වෙනස් කරන්නට බැරි නම් අපේ මනස වෙනස් කරගන්න අපි උත්සාහ කරන්න ඕන. අපේ මනස වෙනස් කරලා ශක්තිමත් කරගත්තට පස්සේ ඉන් ඔබට වැඩෙන්නට අපට පාරිසරික සහයෝගයක් ගන්නට පුළුවන් හුදකලා වෙලා. එතෙක් අපට අර සංකීර්ණ සමාජය තුළ අපේ මනස වික්ෂිප්ත වීමම මනස හඳුනා ගන්නට හොඳ ශන සම්පත්තියක් හැටියට භාවිත කරන්න පුළුවන්. අපි මේ ධර්මයේ පුරුදු පුහුණු කරද්දී අපට හුදකලා බවත් හොඳ ශන සම්පත්තියක් වෙනවා. ඒ වගේම ගැටුම් අධික සංකීර්ණ සමාජයක් ශන සම්පත්තියක් වෙනවා. ශන සම්පත්තියයි කියලා කියන්නේ යමක් වඩන්නට පුහුණු කරන්නට සුදුසුම අවස්ථාව. එතකොට සංකීර්ණ සමාජී ගැටුම් අධික අවස්ථාව තමයි අපේ දුර්ගුණ හඳුනා ගන්නට ශන සම්පත්තිය බවට පත් වෙන්නේ. ඒ දුර්ගුණ හඳුනා ගන්න පහසු නැහැ හුදකලා බව තුළ. මොකද ඒවා අවදි වෙන්නට ප්‍රත්‍ය නැති නිසා. ඒ ප්‍රත්‍ය පැමිණෙන තැන යලි යලි ඒවා අවදි වෙනකොට තමයි අපට ඒ දුබලකම් හරියට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා සංකීර්ණ සමාජයේ ගැටුම් අධික අවස්ථාවල් අපට සිහිනුවණින් පරිහරණය කරනවා නම් සැබෑම ශන සම්පත්තියක් හැටියට භාවිත කරන්න පුළුවන් අපේ මනස හඳුනා ගන්න. ඒ වගේම හුදකලා වුණාට පස්සේ හුදකලා බව තුළ තියෙන නිවුණු බව, සැනසුණු බව, ශාන්ත බව, ගුණධම් වඩන්න, සමාධිය, ඒකාග්‍රතාවය වඩන්න අපට ශන සම්පත්තියක් හැටියට භාවිත කරන්න පුළුවන්. ඉතින් මේවා හරියට තොර බේරගත්තොත් දහමෙහි මූලික සිද්ධාන්තයන් අපි හරියට හඳුනගත්තොත් අපට හැම දෙයක්ම මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට සහාය කරගන්නට පුළුවන්. වික්ෂිප්ත බවත් උදව් කරගන්න පුළුවන්, සංසුන් බවත් උදව් කරගන්න පුළුවන්, පරිසරයේ තියෙන දුර්වලකනොත් උදව් කරගන්න පුළුවන්, පාරිසරික සහයෝගයත් උදව් කරගන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපට ගුණධම් වඩන්නට අවස්ථා හැටියට භාවිතා කරන්න පුළුවන්. මේවා පිළිබඳව නිසි වැටහීමක් ඇති කරගන්න. නිසි වැටහීමක් ඇති කරගත්තේ නැතිනම් ඒ හැම ෂණ සම්පත්තියක්ම ෂණ විපත්තියක් බවට පමුණුවා ගන්නත් පුළුවන්. අර සංකීර්ණ සමාජයේ ගැටුම්කාරී අවස්ථාව අපේ මනස තව තවත් කුපිත කරගෙන, ව්‍යාකූල කරගෙන, කරුණු පටලවාගෙන, අනිත් අයත් එක්ක ගැටුම් ඇති කරගෙන මෙලෝ පරලෝ වනසා ගන්නට හේතුවක් කරගන්නටත් පුළුවන්. අර හුදකලා භවෙහි තියෙන නිවුණු බව, සැනසුණු බව, සාන්ත බව, ඒ සංසුන් බව අපට ඕනම් වැරදි විදිහට භාවිතා කරලා අයහපත් මනෝභාවයන් අවදි කරගන්නට, රාගය, ඒ වගේම සැඟවි පෞකම් කිරීම මෙබඳු දේ සඳහා යොදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් උදාසීන බව, තීන මිද්ද, මුලාව ඇති කරගන්නට අපට ඕනම් ඒ අවස්ථා යොදා ගන්නටත් පුළුවන්. මේ විදිහට අපට ඕනම දෙයක් හොඳ නරක වශයෙන් අපි රළු විදිහට මතු පිටින් හඳුනාගත්තට ඒ හොඳයි කියන දේ අපට හොඳ විදිහට භාවිතා කරන්නත් පුළුවන්, නරක විදිහට භාවිතා කරන්නත් පුළුවන්. ඒ නරකයි කියන දේ අපට නරක විදිහට භාවිතා කරන්නත් පුළුවන්. ප්‍රඥාව තියනවා නම් ඒකෙන් යහපත කරගන්නේ කොහොමද කියලා නුවණින් කල්පනා කරලා යහපත සිදු කරගන්නටත් පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ මේ කරුණ අපි පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ යම්කිසි පුද්ගලයෙකුගේ సంతානෙහි අවදි වෙන ద్వේස සහගත මනෝභාවය එය හිතුවත් නොහිතුවත් අවකාශයට විසිරී යනවා. ඒ විසිරී යන ස්වභාවය අන් අයටත් එක්තරා ප්‍රමාණයකින් ස්පර්ශ වෙනවා. ඉතින් මේකට වචන කිසිවක් අවශ්‍ය නැහැ. හැබෑවටම సంతානෙහි මනෝභාවය අවදි වුණොත් ඒ මනෝභාවය දස දෙස විකාශනය වෙනවා, පැතිරී යනවා. ඉතින් මේක අනිත් අයටත් එක්තරා ප්‍රමාණයකින් දැනෙනවා. ඉතින් මේවා පිළිබඳව වර්තමාන ලෝකයේ විවිධ පරීක්ෂණ උපකරණ සම්බන්ධ කරගෙන පවා සිද්ධ කරනවා. මීට ඉහතදීත් අපි ඒ පිළිබඳව එක්තරා පරීක්ෂණ කණ්ඩායමක් විසින් කරපු පරීක්ෂණයක් පිළිබඳව සිහිපත් කළා. ඇමරිකාවේ පසුගිය කාල වකවානුවේ සිදු කළ පරීක්ෂණය, එක්තරා කණ්ඩායමක් එකතු වෙලා ස්ත්‍රියක් සහ පුරුෂයෙක් මේ පරීක්ෂණයට යොදා ගන්නෝ. ඒ පුරුෂයාව එක්තරා පරීක්ෂණාගාරයකට කැඳවාගෙන ගිහිල්ලා ඔහු පරීක්ෂණයකට භාජනය කරන බව පමණක් ඔහුට සිහිපත් කරලා ශරීරයට අධි සංවේදී කැමරා ආදිය සවි කරලා ඔහුගේ මොළයෙන් නිකුත් වෙන ඒ තරංගවල ස්වභාවය, ඒ සිතුවිලි නිසා ඇතිවෙන තරංගවල ස්වභාවය ඒ අය මනවින් අධ්‍යයනය කරනවා. එහෙම අධ්‍යයනය කරලා එතන ඉඳලා කිලෝමීටර් 1600ක් දුරින් ඉන්න අනෙක් කාන්තාවට දුරකථනයෙන් කතා කරලා කියනවා, දැන් මේ පුරුෂයා ඉලක්ක කරගෙන ද්වේෂ කරන්න පටන්. එතකොට දැන් මේ පුරුෂයා දන්නේ නැහැ තමන් මෙහෙම දෙයකට ලක් වෙනවායි කියලා. ඔහු දන්නේ තමන් පරේෂණයකට භාජනය කරලා තියනවා කියලා විතරයි. දැන් අර කාන්තාව කිලෝමීටර් 1600ක් දුර ඉඳලා ද්වේෂ කරන්නට පටන් ගත්තට පස්සේ ටික වෙලාවක් යනකොට මේ පුරුෂයාගේ ඒ මොළයෙන් උත්වෙන තරංගවල ස්වභාවයේ ටිකෙන් ටික ටිකින් ටික විකෘති වෙලා යන ස්වභාවයක් අර පරීක්ෂක කණ්ඩායම අධ්‍යයනය කරනවා. ඉතින් මේ වගේ පරීක්ෂණ බොහෝ වාර ගණනක් කරලා ඒ අය තහවුරු කරගෙන තියනවා කෙනෙකුගේ ද්වේෂය තව කෙනෙකුගේ මානසික තත්ත්වය ව්‍යාකූල කරන්නට බලපෑම් ඇති කරනවා. ඒක අහල පහලක පමණක් නෙමෙයි, කිලෝමීටර් 1600ක් වැනි දුරකට වුණත් ඒ මනෝභාවයන් වලින් යම් බලපෑමක් ඇති වෙන්නට පුළුවන් කියන බව එයයි උපකරණ හරහා පවා මෙබඳු පරීක්ෂණ වලින් සනාථ කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ධර්මය විවිධ පැති වලින්, විවිධ ක්‍රම වලින් අපට හඳුනා ගන්නට පුළුවන්. මේ මනෝභාවයන් තමන්ගේ సంతානෙට කොහොමද යහපත අයහපත ඇති කරන්නේ, ලෝකයට කොහොමද යහපත අයහපත ඇති කරන්නේ. ඒ නිසා මෙත්තාව වුණත්, ද්වේෂය වුණත්, රාගය වුණත් තමන්ගේ මනසෙහි හරියටම අවදි වුණොත් ඒක විසුරුවා හරින්නට අමුතු වචන වාක්‍ය කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක નિરાයාසයෙන්ම අවකාශයට පැතිරී යනවා. යම් තැනකට ඉලක්ක කරනවා නම් ඒ ඉලක්ක කරන තැනට වඩා ප්‍රබලව එය දැනෙන්නට ස්පර්ශ වෙන්නට පටන් ගන්නවා. දැන් මේක අපට ඕන නම් අත්හදා බලන්නට පුළුවන්. අපි දන්නා කාරණයක් පදනම් කරගෙන අපි හිතමු විදේශ රටක ඉන්න කෙනෙක් ඒ තනත්තා සමග බොහොම සුහදශීලී ඇසුරක් පවත්වාගෙන ගිහිල්ලා යම් කාරණයක් නිසා ඒ පුද්ගලයා අපට අප්‍රසන්න වුණොත් අපි ඒ පුද්ගලයා සමග විරසක වුණොත් ඒ පුද්ගලයා දන්නේ නැතුව වුණත් අපි මෙහි ඉඳලා යලි යලිත් ඒ පුද්ගලයා පිළිබඳව ද්වේෂසිත නොමනාපසිත ඇති කළොත් දැන් ඒ පුද්ගලයා දන්නේ නැහැ අපි ඔහු සමග හෝ ඇය සමග අමනාප වෙලා ඉන්නවයි කියලා. නමුත් අපි මෙහි ඉඳලා යලි යලිත් ඒ පුද්ගලයා පිළිබඳව ද්වේෂ සහගතව හිතන්න කල්පනා කරන්න කතා කරන්න පටන් ගත්තොත් යම් දවසක ඒ පුද්ගලයා නැවත ලංකාවට පැමිණියොත් මුණ ගැහෙන පළවෙනි අවස්ථාවේදීම වුණත් ඒ වෙනස ඔහුගේ ස්වභාවයෙන් යම් ප්‍රමාණයකින් ප්‍රකට වෙන්නට පුළුවන්. ඒ මොකක් නිසාද? ඒ පුද්ගලයාට අපි දිහා බලනකොට අපට ඒ පුද්ගලයා දිහා බලනකොට සැනකින්ම අර වෙනස ඔවුනොන්ට එක්තරා ප්‍රමාණයකින් ස්පර්ශ වෙනවා. ඒක හඳුනා ගන්නට දක්ෂ වෙන්නට පුළුවන්, දක්ෂ නොවෙන්නට පුළුවන්. ඒක එක එක් පුද්ගලයාගේ සිහි කල්පනාව ප්‍රඥාවේ ස්වභාවය මත උස්පහත් වෙනවා. නමුත් ඒ පුද්ගලයින්ට මනසට දැනෙන ස්වභාවය එක වගේ ස්පර්ශ වෙනවා. ඒක හඳුනා ගැනීමේ අඩුවැඩිකම් පුද්ගල ස්වභාවය මත තියෙනට පුළුවන්. එතකොට මේ විදිහට පින්නතුනි ද්වේෂය කියන මනෝභාවය උදාහරණයක් හැටියට අපි මේ ගත්තේ යම්කිසි කෙනෙකුගේ సంతානෙහි ද්වේෂයෙන් නැමති මනෝභාවය අවදි වුනහම ඒක තමන්ට දැනෙන්න පටන් ගන්නෝ ඒ වගේම අනුන්ටත් එහි ශක්තිය විහිදී යනවා. අන්න ඒ වගේම අපිට මෙත්තා මනෝභාවය හරියට අවදි කරන්න පුළුවන් නම් ඒක තමන්ටත් දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම අනුන්ටත් ඒක ස්පර්ශ කරන්නට අනුන් වෙතත් විහිදුවා හරින්නට අපට පුළුවන්කම තියෙනවා. හැබැයි අර සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන වචනවලට පමණක් අපි සීමා වුණොත් මේ මනෝභාවය මතුවෙන්නේ නැහැ. එතකොට සිද්ධ වෙන්නේ යම්කිසි කෙනෙක් ওই මිනිස්සයා මට හම්බ වුණොත් මම ගහනවා, මරනවා, කොටනවා, බනිනවා කියලා වචන ටිකක් කිය කියා ඉන්නවා. නමුත් ද්වේෂය මතු කරගන්නේ නැතුව. එතකොට හැබැයි ද්වේෂය මතු වෙන්නේ නැහැ. අර වචන ටික කිය කියා ඉන්න ওই මිනිස්සයා හම්බ වුණොත් නම් ගහනවා, මරනවා, කොටනවා, බනිනවා කියලා. එතකොට එහෙම වුණාට ද්වේෂය මතු වෙන්නේ නැහැ. ද්වේෂය මතු වෙන නම් හරියට අර නිමිත්ත මතු කරගන්න ඕන. ඒ මිනිස්සයා තමන්ට කරපු හානිය, තමන්ට කරපු විපත, එතකොට ඒ බැනපු හැටි, සමච්චල් කරපු හැටි, එතකොට ඒකෙන් තමන්ගේ මනසට රිදුණු හැටි, ඒ වගේම අනිත් අය ඒ පිළිබඳව දැකපු හැටි, ඒ අවස්ථාවේ පරිසරයේ ගොඩනැගුණු හැටි, මේ හැම දෙයක් පිළිබඳවම අපි හිතනකොට තමයි, ඒවා නිමිති වශයෙන් ගන්නකොට තමයි ඔන්න ඇතුලෙන් ටිකෙන් ටික ටිකෙන් ටික මේවා මතුවලා එන්න පටන් ගන්න. අන්න ඒ වගේ අපි මෙත්තාව ඇති කර ගැනීමේදී සුවපත් වෙන්න, නිදුක් වෙන්න, නිරෝගී වෙන්න කියලා වචන වශයෙන් පමණක් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒවා නිමිති වශයෙන් නැවත නැවත මතු කරගන්නට අපි උත්සාහ කරන්න ඕනේ. හැබැයි මේකෙන් වරදවා තේරුම් ගන්න එපා. එහෙනම් හාමුදුරුවෝ අද කිව්වේ අපි මෛත්‍රී කරන හැටි වැරදි, එහෙනම් මෙහෙම කරලා හරියන්නේ නැහැ කියලා මතවාදයක් ගොඩනගලා තියෙන එකත් නැති කරගන්න නෙමෙයි මේ කියන්නේ. දැනට පුළුවන් වෙන්නේ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියලා වචන ටික කිය කියා ඉන්න නම් ඒක හරි කරන්න උත්සාහ කරන්න, නොකර ඉන්නවට වඩා ඒකත් හොඳයි. හැබැයි ඒකෙන් පමණක් නවතින්නේ නැතුව ටික ටික ගැඹුරට මනස විහිදුවන්නට උත්සාහ කරන්නට කියන උපදේශයයි මෙහිදී අපි විශේෂයෙන්ම අවධාරණය කරන්නේ. එතකොට අපි සිහිපත් කළා මේ විදිහට යම්කිසි කෙනෙකුට හැකියාව ලැබුණොත් ටිකෙන් ටික ටිකෙන් ටික මේ කාරණේ පුරුදු පුහුණු කරන්නට කාලයක් යද්දී යම්කිසි ප්‍රමාණයකින් මේ මනෝභාවයන් හඳුනා ගන්නට පුළුවන්. ඒ හඳුනා ගනිද්දී ඒක නිවැරදිම ස්වභාවය නොවෙන්නට පුළුවන්. හැබැයි නිවැරදිම ස්වභාවය නොවුනා වුණත් අපිට කාලයක් යද්දී ඒ අඩුපාඩුකම් අර මම මුලින් සඳහන් කළේ රේඩියෝවක මීටරයක් අල්ලන්න කරකවන්න වගේ ඒ පැත්තට කරකවනකොට වෙන එකකට යනවා, මේ පැත්තට කරකවනකොට තව එකකට යනවා. ඉතින් ඔහොම එහාට මෙහාට කරකවමින් ඉන්නකොට අපිට එක්තරා අවස්ථාවකදී හරියටම නිවැරදි තැන අහුවෙන්නට පුළුවන්. අන්න ඒ වගේ ඒ පැත්තට මේ පැත්තට හරවලා බලමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ මෙත්තාවට මේ ගුණය එකතු වෙනවද? දැන් අපි හිතමු දරුවෙක් පිළිබඳව තියෙන සෙනෙහස ගත්තොත් ඒ සෙනෙහසෙහි පවතින යම්කිසි ඇලෙන ගතියක් තියනවාද? එතකොට මේ කොටස මේකට අඩුද වැඩිද? එහෙනම් මේක මෛත්‍රියට අදාළද නැද්ද? මෙන්න මේ විදිහට අර අඩු වැඩිකම් ටික ටික වෙනස් කරමින් වෙනස් කරමින් මේ මනෝභාවය හඳුනා ගන්නට අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට අපි ඔය පැහැදිලි කළේ යම්කිසි උපකල්පනයක් තුල පිහිටා ගනිමින් අපි මේ මෙත්සිත හඳුනා ගන්නට වීර්ය කළ යුත්තේ මොන විදිහෙන්ද කියන බව. ඊළඟ සතියේ ධර්මදේශනාවේදී අපි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා පෙර මතුණු යම්කිසි මෛත්‍රී සහගත මනෝභාවයක්. ඒක මෙත්තාවම වෙන්නත් පුළුවන්. සමහරට තවත් මනෝභාවයන්ගෙන් පැටලිච්ච අවස්ථාවක් වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක් මතු කරගෙන අපි කොහොමද ඒක ටිකෙන් ටික අඩුලුහුඩුකම් සකස් කරගෙන නිවැරදි මෙත්තා මනෝභාවයේ බවට පරිවර්තනය කරගෙන సంతානෙ ඒක අවදි කරගන්නට කටයුතු යොදාගන්නේ සඳහා යම් උත්සාහයක යෙදෙන්නේ කොහොමද කියලා අපි ඊළඟ ධර්මදේශනාවේදී පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. සමස්තයක් වශයෙන් අද ධර්මදේශනාව තුළින් අපි වෑයම් කළේ මේ මෙත්සිත කියන එක, එහෙම නැත්නම් මෙත්තා මනෝභාවය කියන එක හුදෙක් වචනවලට සීමා වූවක් නොවේ. මෙත්සිත අපට මනෝභාවයක් හැටියට වඩන්නට පුළුවන්. ඒ වගේම වචනයෙන් අපට ප්‍රකට කරන්නට පුළුවන්. කායිකව අපට ඒක ක්‍රියාවෙහි යොදවන්නට පුළුවන්. නමුත් වචනෙන් ප්‍රකට කරනවා කියලා කියන්නේ තමන් හිත ඉන්නවා කියන එක නෙමෙයි. ලෝකයේ සමග ගනුදෙනු කරද්දී මෛත්‍රී සහගත වචන භාවිතා කරනවා කියන එකයි එකෙන් අදහස් වෙන්නේ. දැන් අපි මෙත්තාව පුරුදු පුහුණු කරද්දී මනෝභාවය අවදි කරගන්න තැන වෙනුවට අර වචන වශයෙන්, සිතුවිලි වශයෙන්, වාක්‍ය වශයෙන් යලි යලිත් මෙනෙහි කිරීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව ගැඹුරින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා ඒ වචන වලින් කියවෙන අර්ථ කුමක්ද, ඒ අර්ථය මනසින් හඳුනාගන්නේ කොහොමද කියන කාරණේ තේරුම් ගන්න උත්සාහ කළ යුතු බවයි, ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන ආකාරයයි අද ධර්ම දේශනාවේදී අපි තරමක් පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කළේ. ඒ නිසා මේ කරුණු පිළිබඳව හැමදෙනාගේම අවධානය යොමු කරලා මෙත්සිත හඳුනා ගන්නට, මෙත්තා නිමිත්ත මනසින් නිවැරදිව තේරුම් බේරුම් කරගන්නට හැමදෙනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සීල කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැමදෙනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.